மைலேஜ் சமர விக்ரம்.
ஆனரபிள் சேர்மன், ஆனரபிள் சேர்மன், as you all know, the existing Inland Revenue Act is an outdated act that had gone through many amendments. It is complex, difficult to understand and implement. The Sri Lankan economy has translated from a low-income country to a middle-income level. As in the case of many legislative enactments, the existing Inland Revenue Act too has evolved over four decades and stands more outdated. Even the principal enactment of 2006 has gone through 9 amendments by now. There were piecemeal amendments. These were piecemeal amendments which were done to address the issues and concerns that arose at different circumstances and without any holistic review or appreciation of possible implications. Thus, the Act itself has become very complex, difficult to understand, and confusing. It has also created loopholes and opportunities for many to escape the tax net and thereby creating a very unfair playing field. As a result, Sri Lanka lags behind its peers in ease of doing business in view of the existence of a very complex tax law. This has made tax payment very difficult, costly, and time-consuming. Both local and foreign businesses find the Inland Revenue Act as a serious impediment that requires immediate change. The new Inland Revenue Bill looks at the issue of taxation from a novel and modern perspective and meeting the current status of our economy. It is a simple, easy to understand that encourages compliance by all rational taxpayers. Another major concern is the gradual and consistent deterioration of government revenue in Sri Lanka, which is falling way behind compared with the peer economies. There is also a serious disparity between the direct and indirect proportions, which stands at 20-80 ratio today. While government revenue is consistently dropping, the expenditure has consistently grown, thus creating an inevitable deficit with cascading implications to the economy. It is a vicious cycle, and we must stop this and resurrect the situation. Thus, the new IR bill looks at the entire tax code in a holistic manner, with the multiple objectives of reducing the unfair proportionality between direct and indirect tax. Our aim is to move towards a 60-40 ratio by 2020, increasing the tax base and thereby increasing the tax revenue. The simplification of the tax code will not only make it easy to understand, but also result in better compliance and enhance administrative efficiency. The new IR bill and the RAMIS will undoubtedly improve efficiency of the tax authorities remarkably. RAMIS without a cleaner, clearer and a simplified tax code would have been a non-starter and a disaster, wasting colossal amounts of public money. The principal features aimed at achieving overall increase in tax collection, better compliance and administrative efficiency are simplification through reduction of sources of income. The sources of income, which are currently divided into 8 areas, have been reduced to 4 main sources, thus simplifying the computation of tax. Removing balance in revenue collection through the introduction of capital gains tax. Honorable Chairman, the introduction of capital gains tax, subject to certain exemptions, to capture high-value transaction, will remove an imbalance in revenue collection by taxing the rich. Such taxes were not levied in the past, allowing capital formation within the local economy, and the government is now of the view that it is the right time to introduce such taxes to remove the unfair imbalance. Since the appreciation in the value of capital in the form of shares in companies or land and buildings is largely due to improvement in economic fundamentals, for which the government spends considerable funds year on year. There is justification to tax part of the gain as income tax for the greater benefit of the people. The tax exemptions and incentives in the current law has evolved over the years and were not targeted towards increased economic development. As a result, most incentives and exemptions are being misused, resulting in a significant loss of revenue to the government and creating a non-level playing field. Taking this into account, the proposed Act grants income tax exemptions in the form of investment allowance and accelerated depreciation allowances so that genuine investments will be entitled to incentives based on the quantum of their investment. The multitude of tax rates prevailing in the current law have been rationalized into a three-band income tax structure of 28% standard corporate income tax, 14% for trust industries, and 40% higher rate for liquor, tobacco, and gaming. Having three rates will simplify the imposition of tax and tax administration and makes it easier for the taxpayers to comply. Trust industries will include export of goods and services, education and culture, IT and software development, BPOs, and SME sector, which will be entitled to a low rate of 14%. Even in these sectors, new investors will not have to pay any taxes until their investment is fully recovered. The IT sector will have concessions based on the employment created. And the gem and jewelry industry will have the same concessions as at present. Removing exemptions and incentives in the current law will enhance revenue for the government and facilitate increased public expenditure for capital and recurrent expenditure and welfare, particularly education and health services. Honorable Chairman, the proposed Inland Revenue Bill is comparable with international best standards and practices so that foreign investors will find it easier to understand and comply, thus improving Sri Lankan standing in the ease of doing business indexes. The strict anti-avoidance sections introduced in the new bill compared to the current law should discourage non-compliance and increase the tax net. The administrative provisions such as return filing, payment, and the appeals process in the proposed Act are far simpler than those in the existing Act, so that the administration of the Inland Revenue Department is more efficient and the resources can be diverted to providing a better service to the taxpayers and increase revenue collection. As mentioned by the opposition, charitable institutions are not taxed under the proposed Act in accordance with the provisions of the previous law. Therefore, temples, churches, mosques, and other religious institutions will not have to pay income tax under the proposed Act. Overall, the proposed new Act is far simpler from the standpoint of the taxpayers and will increase the tax base, make the administration of the Inland Revenue Department more efficient, and will increase government revenue collection. From another perspective, the simplification and international compatibility of the proposed bill will enable the requisite legislative environment for Sri Lanka to encourage private investment, including enhanced FDI, and achieve a rapid growth that it deserves to have. An efficient and effective tax code is a dire necessity for the vision of the government to transform our economy to a competitive social market economy with a prosperous future for the nation. Honorable Chairman, we must compliment the Honorable Minister of Finance and his officials for consulting the private sector as well in introducing this new Inland Revenue Act. Thank you.
Thank you very much, Honorable Dayasiri Jayasekhar.
Garu Mula Niyojakarga Sabha Sabhapathumani, me badu aadayam deshi aadayam panath ketum patha naththam nava panatha pilibandawa yamadasak dakwan labima gena man santosh wenawa. Visheshayen man kiyanna kemathi me panatha avurudu 11 kata passe me rate බදු පනතක් නැවත වරක් ගේන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒකදී මම කියන්න කැමතියි එදා 2009 ජනාධිපති බදු කොමිසමක් පත් කෙරුවා හිටපු ජනාධිපතිතුමා විසින්. හැබැයි ඒ බදු කොමිසමේ කිසිදු නිර්දේශයක් පිළිබඳව අපි මේ වෙනතුරු දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක මට මතක හැටියට ආචාර්ය ජයන්ත කැලේගම මැතිතුමාලා ඇතුළු පිරිසක් තමයි මේ බදු කොමිසම පෙනී හිටියේ. හැබැයි එහි තිබුණ කාරණා පිළිබඳව සාමාන්‍යයෙන් බදු පනතක් වෙනස් කරනකොට කළ යුතු කාරණේ තමයි බදු පනත බදු බලුත් පනතක් ගේන්න කලින් බදු කොමිසමක් ජනාධිපති බදු කොමිසමක් දාලේ බදු කොමිසම තුලින් එන යෝජනා අදහස් ඒව අරගෙන ක්‍රියාකාරී මාර්ගයකට යන එක. නමුත් එය සිද්ධු වුණේ නැහැ. 2009 ඒ බදු කොමිසමේ ප්‍රයෝජනයක් නැතුව ගියා. හැබැයි වර්තමානයේ මේ බදු පනත මම කියන්න කැමති ගෙනේම තුලේදී අපි අවුරුදු 11කට පස්සේ නව බදු පනතක් ගෙනේම වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම මෙච්චර කාලයක් අමාත්‍යවරයා විටින් විට විවිධ බදු සහන දුන්න අවස්ථා අපිට මතකයි මුදල් අමාත්‍යවරයා විදියට එක එක ව්‍යාපාරිකයන්. දැන් මේ එක එක ව්‍යාපාරිකයන්ට තනි තනිව තමන්ගේ ගජමිතුරන්ට යාළුවන්ට මිත්‍රයින්ට අලුත් ආයෝජකින්ට මුදල් අමාත්‍යවරයා විසින් දුන්න මේ ක්‍රියාදාමයේ අද මේ පනතින් අහෝසි කරලා දෙන යනු ස්ථාවර බදු වැඩපිළිලක් මේ බදු පනත තුළ අන්තර්ගත වෙනවා කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම කියන්න කැමතියි ඒ වගේම මේ පනත ඇතුලේ අමාත්‍යවරයාට තියෙන බලය එතුමන් මේ පනත තුලින්ම සම්පූර්ණයෙන් ඉවත් කරගෙන තිබෙන එක පැත්තකින්. ඒ විශාල වැදගත්කමක් දෙන කාරණයක්. මම මේ යම් යම් කාරණා කීපයක් පෙන්ලා දෙන්න කැමතියි. විශේෂයෙන්ම මේ කාරණේදී මම කියන්න කැමතියි කාරණා ගණනාවක් අපි දැක්කා. ඒ වගේම මම අපේ ගරු ඇමතිතුමාට විශේෂයෙන්ම අදහස් කීපයක් ඉදිරිපත් කරා. අද අත් වශයෙන් විශාල සංශෝධන සංඛ්‍යාවක් ගෙනල්ලා දෙනවා. එතකොට මම ස්තුතිවන්ත වෙනවා එතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත්. විශේෂයෙන්ම මේ බදු පනතේ තියෙනා වූ ප්‍රශ්න පිළිබඳව පහුගිය කාලේ විශාල කතිකාවතක් මේ රටේ උද්ගත වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි අධිකාර ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු මුදල් ඇමතිතුමාටත් කරුණු දක්වලා විශාල සංඛ්‍යාවක් මෙහි තිබුණ ප්‍රශ්නකාරී අවස්ථාවන් ගණනාවක් එතුමා අද ඉවත් කරලා දෙනවා. ඒකෙන් තමයි මම හිතන්නේ සංශෝධන 100කට වැඩි ප්‍රමාණයක් ගෙනේම තුල ප්‍රධාන සංශෝධන 23කට අමතරව මම හිතන්නේ ඒ සමාජයේ කතාබස් වුණ කාරණා පිළිබඳව ගරු මුදල් ඇමතිතුමා ඉතාම නිවැරදි ලෙස එතුමාගේ ක්‍රියාකාරකම් මත ඒ තීන්දුවට අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා බොහොම සානදායි විදියට විතරක් නෙවෙයි ඉතාම මිත්‍රශීලී ලෙස සංශෝධන දිහා බලලා තියෙනවා. ඒකට මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. මොකද එතුමා කියන දේ අහගෙන ඉන්න ඇමතිවරයෙක් විදියට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද ප්‍රායෝගිකව අපි යමක් ගිහිල්ලා කිව්වම එය තේරුම් අරගෙන ඔළුව පාත් කරලා ඒකට යම් කිසි විදියකට සහනයක් දෙන්න පුළුවන් ඇමතිවරයෙක් විදියට මම එතුමාට ගරු කරන්නේ. මොකද සමහර ඇමතිවරු ඊට හිටියා එයාට ගිහිල්ලා කිව්වම ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන එක ක්‍රියාත්මක කරනවා මිසක මේ අනෙක් කාරණා ගැන ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. හැබැයි මම කියන්න කැමතියි මේකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. තවත් ප්‍රශ්න ගණනාවක් මම ඔතුමාට පැහැදිලි කරලා දෙන්න කැමතියි. මේ 101 වගන්තිය B යටතේ විශේෂයෙන් මෙතන තියෙනවා ඇමතිවරයාට බලය ලබා දීමේ ක්‍රියාදාමයක්. මෙය මම කියන්න කැමතියි මේක ඔබතුමා අතර නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එන ඇමති කවුද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට එන ඇමතිවරයාට යම් කිසි විදියකට බලයක් ලැබෙන්න පුළුවන් මේ 101 වගන්තියේ යටදී මේ තොරතුරු පිළිබඳව අමාත්‍යවරයාට දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය දිසා එකී අධීක්ෂණ සිදු කරන යම් කාර්ය සඳහා මූල්‍ය විෂය භාර අමාත්‍යවරයාට රාජකාරිමේ කටයුතු කිරීමේ කාර්ය සඳහා එකී අනාවරණය කිරීම අවශ්‍ය වීම මත පමණක් යම් යම් කාරණා පිළිබඳව මේ තොරතුරු ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න පුළුවන්. මේක 2000 පරණ පනත 2006 පනත 209/12 දරන සෙක්ෂන් එකෙන් නැත්නම් ඒ ක්‍රියාදාමය තුල මුදල් අමාත්‍යවරයාට හෝ ලේකම්වරයාට මෙහි බලය ලබා ගැනීම නැත්නම් තොරතුරු පරීක්ෂා කිරීම පිළිබඳ බලයක් තිබුණේ නැහැ. නමුත් මෙහි ඒක ඇතුළත් කරලා තියෙනවා. මේක මම හිතනවා බදු ලබා ගැනීම සඳහා බදු ගෙවීම සම්බන්ධව තියෙන ප්‍රශ්නගත කාරණයක් බවට පත් වෙනවා. මොකද මුදල් අමාත්‍යවරයාට ඕනම ෆයිල් එකක් ගෙන්නගලා පරීක්ෂා කිරීමේ අයිතියක් තියෙනවා. මේක ඉතාම වැරදි ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලපාන්න පුළුවන්. ඒ නිසා අපි එකට යම් සංශෝධනයක් ගෙනාවොත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේකෙන් වැරදි විදියට මුදල් නැමැතිවරයාට පුළුවන් ඕනම කම්පැනියක් ගෙනල්ලා ඒ කම්පැනියට බදු ගහන්න මේ කම්පැනියට බදු ගහන්න එපා කියලා කියන්නේ. මම උදාහරණයක් විදිහට ගන්නම්. මේ වගේ තත්ත්වයක් ඇති වුණා පීච් වැලි කියන ආයතනයේ පහුගිය කාලේ. ඒ ආයතනයට බදු ගෙවන්න තිබිච්ච බද්ද ගන්න හදපු කොමසාරිස්වරයාට විරුද්ධව ඒ කොමසාරිස්වරයා මාරු කරා ස්ථානේ. මාරු කළා ඒ අමාත්‍යවරයා ඒ ප්‍රශ්නගත කාරණේදී බදු අය කිරීම නතර කරන තරම් පැලඹීමකට ලක් වෙන සිද්ධ වුණා. මම හිතන්නේ මේ වගේ කාරණා සිද්ධ වෙන්න පුළුවන් අනාගතේ ඔබතුමා යටද නෙමෙයි වෙන ඕන කෙනෙක් යටද මේක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රියාදාමය කරුණා කළා මේ නිවත් කරන්න කියන ගෞරවනීය ඉල්ලීම මම ඔබතුමායන් කරන්න කැමතියි. ඒ වගේම පුණ්‍යාතන සඳහා 2006 අංක 10 දරන පනතේ තිබෙන බදු නිදාස ඒකේ තුමන්ලෙන්
ගන්න. එතුමනි ඒ කාරණාවට අදාළව අපි සංශෝධනයක් ගියල් තියෙනවා. ඔබතුමාලත් ඒක ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ ඔබතුමාට එකගතාවයට එන්න පුළුවන් වෙයි. මුදල් විෂය භාර අමාත්‍යවරයාට තොරතුරු ලබා ගැනීමට තියෙන කොටස ඒ වාක්‍යයෙන් ඉවත් කරන්න කියලා.
බොහොම සුදි. ඒ වගේම මම කියන්න කැමතියි පුණ්‍යායතන සඳහා 2006 අංක 10 දරන පනතේ බදු නිදහසක් ලබා දීම නිදහස් බදු සම්බන්ධව විශේෂයෙන්ම බුද්ධ ශාසන අරමුදල ඒ වගේම දනදා මාර්ගාවේ පෙරහැර ඊළඟට කැලණි විහාරයේ පෙරහැර කතරගම පෙරහැර මේවා සියල්ලම දැන් මේක යටතේ බදු ගණයට ඇතුළත් වෙනවා. කාටවත් නවත්තන්න බෑ. ඉතින් මම හිතන්නේ අපේ ඉරාන් වික්‍රමත් මහත්මයා මේකට යම් විසඳුමක් ලබලා දෙයි කියලා අපි විශ්වාස කරනවා. එතුමයි මොදල් මහත්මයා මාත් එක්ක කතා කරේ. ඒකෙදි මොකද සමහර අය කියනවා මේ 68 වගන්ති යටතේ මම දන්නේ කොහොම මේව අර්ථ නිරූපණය කරනවද කියලා. මමත් නීතිඥයෙක් විදිහට මම කියන්න කැමතියි මේ පනතේ බොහොම පැහැදිලිව දාලා තියෙනවා 68-3 යටදී යම් පුණ්‍යායතනයක් විසින් යම් තක්සේරු වාසයක් තුළදී රෝගීන් හෝ දුප්පතුන් සඳහා ආයතනගත රැකවරණයක් සැලසෙන අවස්ථාවකදී සහ ඒ කියන්නේ ඒ අවස්ථාවේ විතරයි පුණ්‍යායතන වලින් බදු අය කිරීම සම්බන්ධව කොමසාරිස් ජෙනරාල් වලට යම් අභිමතයක් තියෙන්නේ. අයකලිය යුතුද නැද්ද කියන තීරණය ගන්න. අනිත් සියල්ලම මේකට අයිති වෙනවා. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා මේ ක්‍රියාදාමයට අඩුම තරමේ චක්‍රලේඛනයක් හරහා ඔබතුමාලගේ මුදල් අමාත්‍යාංශය හරහා මෙන්න මේ ආයතන වලින් බදු අය කිරීම සම්බන්ධව යම් සීමාවක් පනවන වැඩපිළිවෙළක් සකස් කරොත් හොඳයි. නැත්නම් මේක ඇතුළට මේක දාන්න බැරි වෙයි මං හිතන්නේ හදිස්සියේ. ඒ නිසා කරුණාකරලා ඒ සඳහා වැඩපිළිවෙළක් යොදන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන් මං කියන්න කැමතියි අනිත් එක අනික් කාරණේ තමයි විශේෂයෙන්ම කලින් පර තිබුණ ආගම සංස්කෘතිය අධ්‍යාපනයේ ප්‍රවර්ධන යනුවෙන් දරන වියදම් සියල්ල නිදාස් කියලා. නමුත් දැන් මේ වගේ ඇතුළත් කරලා තියෙනවා. ඒව ඇතුළත් කිරීමේ යම් හොඳකුත් තියෙනවා. හැබැයි මං කියන්න කැමතියි නිවැරදි ලෙස පුණ්‍යායතන ලෙස ක්‍රියා කරන ආයතන වලින් බදු එකතු කිරීම තුළ යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම 122 වගන්තිය දැන් ඔබතුමාලා විශාල බලයක් දීලා තියෙන එක පැත්තකින් බදු එකතු කරන නිලධාරීන් බදු ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට විශාල බලයක් මේ පනතේ ලැබිලා තියෙනවා. ඒ පනතේ ලැබිච්ච බලය යම්කිසි විදියකට සීමා වෙනවා 122 වගන්තිය යටතේ. ඒ 122 වගන්තිය බොහොම පැහැදිලිව කියන්නේ මොකද්ද? මේ කාරණය අපි සාකච්ඡාවට භාජනය කරොත් මම කියන්න කැමතියි මෙතනදී 122 එක බලලත් නිලධාරියෙකුට පූර්ව දැනුම් දීමකින් තොරව බලලත් කාර්යයක් සඳහා සාමාන්‍ය ව්‍යාපාරික වෙලාවල් අතරදී හෝ ඒ අවස්ථාවේදී ඇතුළුමිට හැකි අවස්ථා පෙන්වා දීමෙන් කොමසාර ජෙනරාල්වරයාගේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරයෙකු විසින් ලිඛිතව බලය දුන් වෙලාවක ව්‍යාපාරික පරිශ්‍රයට හෝ මහජනයාට විරුද්ධ වෙනත් පරිශ්‍රයකට ඇතුළත් විය හැකි. දැන් මේකෙන් මොකද්ද කියන්නේ? ගිහිල්ලා අර මේ මම දන්නේ කවුරු මේවා දැම්මද කියලා. මොකද හේතුව බදු නිලධාරියට අයිතියක් තියෙන්න ඕනම තැනක් ගිහිල්ලා පරීක්ෂා කරලා ඒ බද්ද අය කර ගැනීම සඳහා වෙන ක්‍රියාදාමයකට යන්න. හැබැයි මෙතනදි මොකද කරලා තියෙන්නේ? අර වරෙන්තුවක් අරගෙන හිරකාරයෙක් අල්ලන්න යනවා වගේ වරෙන්තුවක් අරගෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න යනවා වගේ පොලිසිය මේ ක්‍රියාදාමය තුළ මේක ඇතුළට දාලා තිනවා මෙතන. එතකොට මොකද වෙන්නේ? කිසිම වෙලාවක ගන්න හම්බෙන්නේ නැහැ. මහේස්ත්‍රාත්වරයාට ගිහිල්ලා වරෙන්තුවක් ඉල්ලන්න ගිය ගමන් මහේස්ත්‍රාත්වරයා අහනවා තොරතුරු ටික දෙන්න කියලා. මොකද්ද කොහෙද කඩේ? කාගේ කඩේද මේ? කාගේ කම්පැනිද මේ? ඒකේ තොරතුරු මොකක්ද තියෙනවා ඉල්ලන්නේ? මොනවද තියෙන ෆයිල් එක? මේ ෆයිල් ඔක්කොම ටික දුන්නයින් පස්සේ බදු ගෙවන මිනිහා දන්නවා බදු ගෙවන්න පැහැර අරන මිනිහා පැහැදිලිව මේකෙන් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. 122 පීඑන් කෝල් එකක් දීලා කිව්වම හරි මෙන්න මෙච්චරයි තියෙන බඩු ටික කියලා. එතකොට ඒ ටික හංග ගන්න ඔහුට හැකියාවක් තියෙන. ඒ නිසා කරුණා කරලා මේ 122 වගන්තියම ඉවත් කරන්න කියන ඉල්ලීම තමයි මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ. ඒ විතරක් නෙමෙයි අනික් කාරණේ තමයි සෙක්ෂන් 18 නව ව්‍යාපාරිකයෝ බිහිවීම. දැන් මේ පනත ගෙනාපු අය මම දන්නේ නැහැ. මම එකයි මුලින්දලා මේ පනතට කිව්වේ ගානාවේ ගෙනාපු පනතක් මේගොල්ලෝ මේ කොපි කැට් කරලා ගෙනාවේ කියලා. මම ඒකට විරුද්ධයි. මම මුලින්දලා මම කිව්වට ඒක ඇහුවේ නැහැ. හැබැයි මම කියන්න කැමතියි සෙක්ෂන් 18 වලින් නව ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ බිහිවීම සම්පූර්ණයෙන් නතර වෙන තැනකට පත් වෙලා තියෙනවා. කලින් පනතේ 25 26 32 වල වගන්ති වලින් ඉඩක් දීලා තිබුණා ව්‍යාපාරිකයෙකුට අලුතෙන් එන එක්කෙනෙකුට යම් ශක්තියක් දෙන වැඩපිළක්. දැන් මේකේ මොකද්ද තියෙන්නේ? 110ක් අපි ණයක් ගත්තොත් ඒ 110 110ක් තියෙන පුද්ගලෙක් 120ක් ණයක් ගත්තොත් 120ෙන් 110ක් තියාගෙන ඉතුරු 10ට බදු ගන්නවා.
එතකොට මේ ආයෝජනයට බදු ගන්න වැඩපිළික් මේ සිද්ධ කරන්නේ. එතකොට ඒ කියන්නේ යම් ණයක් ගත්තොත් එහෙම බැංකුවෙන් ගිහලා ලක්ෂ 20ක් රුපියල් ලක්ෂ 10ක් තියෙන මිනිහෙක් ඒ රුපියල් ලක්ෂ 10 තියෙන පුද්ගලයාට රුපියල් ලක්ෂ 20ක් බැංකුවෙන් ණයක් ගත්ත ගමන් ලක්ෂ 20ෙන් ලක්ෂ 10කට සමාන තමන්ගේ අතේ තියෙන මුදලට අමතරව තියෙන ප්‍රමාණයෙන් ඉතුරු අඩට මේ මුදල බදු ගැහිමේ වැඩපිළික් තියෙනවා. මේක
ණයවල පොලිය ආදායම් බද්දෙන් අඩු කරන්න ඉස්සර ඉඩක්
තියෙනවා. ඉස්සර තිබුණා ඒක දැන් නැති කරලා
තියෙනවා. දැන් මේක නැති කරලා
තියෙනවා. දැන් ණය මම අපි එකයි ඔබතුමාට යෝජනා කරන්නේ
කරුණාකරලා ආදායම් බද්දට ගන්නවා.
මෙතන ඉන්නවා අපේ මම හිතන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු ආදායම් බද්ද පාර්තමේන්තුව අය කරුණාකරලා ණය පොලිය ඉස්සර ආදායම් බද්දට යටත් කරේ නැහැ. මම කියන්නේ ණය පොලිය ආදායම් බද්දට යටත් කරන ක්‍රියාදාමය අයින් කරන්න. එතකොට තමයි අලුත් ආයෝජක බිහි වෙන්නේ. අපි දැන් මහා ලොකු ව්‍යාපෘති අරන් එනවා, කුඩා ව්‍යාපෘති අරන් එනවා, පොඩි ව්‍යාපාරිකයෝ ගොඩනගන වැඩපිළිවෙල. හැබැයි මේ ගේන වැඩපිළිවෙල තුළ ආණ්ඩුවම අපිම අරන්ගෙන ක්‍රියාදාමය මේ පනතේ මෙන්න මේ සෙක්ෂන් එකෙන් විශාල අර්බුදයකට ලක් වෙනවා. ඒ නිසා අපි කියන්නේ අපි ආණ්ඩුවක් ඉදිරියේ අලුත් ව්‍යාපාරිකයන්ට බිහි වීමට දෙන අයිතිවාසිකම අවස්ථාව වැඩි කරන ගමන් මේ වැඩපිළිවෙලත් සකස් කරන්න කියලා. ඒ වගේම ස්වභාවික සම්පත් පිළිබඳව මම කියන්න කැමති මෙහි නිර්වචනය පිළිබඳව ගත්තොත් 195 තියෙනවා බොහොම පැහැදිලිව. මුහුදින් ගොඩබිමින් ගන්නා වූ සියලුම ඒවා හරි ඊළඟට නැචරල් රිසෝසස් මේවා ඔව් අලි මේ සියල්ලම මේකට අයිති වෙනවා. ඒකෙන් අදහස් වෙන සමහරලාට කියන්න පුළුවන් අපේ විපක්ෂින් අපේ ආදරණීය සහෝදරවරු අපි මේ මාළු ටිකක් ඇල්ලුවත් මාළු ටිකටත් අපි බද්ද ගහන්න හදන්නේ කියලා. අර ගමේ තියෙන මේ මිරිදිය මාළු ඇල්ලුවත් ඒකටත් අහුවේ කියලා කියයි. ඒක නිසා කරුණාකරලා මේක ගැන කිව්වද ඒක? ඒ නිසා ඒක ගැන කරුණාකරලා පොඩ්ඩක් අපි පරිස්සම් වුණොත් හොඳයි කියලා මම ඔබතුමාට විශේෂයෙන්ම යෝජනා කරන්න කැමතියි. ඊට අමතරව විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් ගැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. අර 150 195 මම කියන්න කැමතියි එක සමාන වත්කම් දෙකක් මම දැක්ක මේක අපේ අපේ සුනිලන්දු නියතුපැත්තුමත් කියනවා. 195 කියන්නේ එක හා සමාන වත්කම් දෙකක් තිබෙනවා නම් එකක් ආයෝජනයක් කියලා. ඒක තමයි ඔය දැන් කිව්වේ අපේ හිටපු ජනාධිපතිතුමත් මේ වලලු දෙකෙන් එක වලල්ලක් මේ ආයෝජනයක් වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක නොවන විදියට යම්කිසි වැඩපිළික් හදන්න වෙයි. මේවා ගිහිල්ලා වෙන විදියට පාවිච්චි කරනවා. මේක ඇත්තටම මේ බදුපණේ තියෙනා වූ හොඳ කාරණා සියල්ල යටපත් වෙන්න එක කාරණයක් ඇති. මේවා තමයි මේ කියන්නේ. ඒක නිසා කරුණාකරලා මේ සම්බන්ධව අපි වැඩපිළික් සකස් කරමු. ආයෝජන මත බදුපණේම නවත්තලා ආයෝජනය ආදායම් ප්‍රභවයක් ලෙස සලකන්න පුළුවන් නම් ගරු ඇමතුමනි මම හිතන්නේ ආදායම් ප්‍රභවයකට ගහන බද්දක් විදියට මේක දාන්න. එතකොට ආයෝජනයේ ආදායම් ප්‍රභවයක් ලෙස සලකලා බදු ගහනවා නම් මම හිතන්නේ මෙය යම්කිසි විදියකට සමනය කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙය සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී සාමාන්‍ය ලාභාංශය මත බද්දක් විදියට සකස් කරන්න පුළුවන් නම් ආයෝජනය ලාභාංශයක් ආයෝජන ආදායම ලාභාංශයක් මත කරන බදු අය කිරීමක් විදියට සලකලා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සහනාධාර නිදහස් ලේඛනයකට ඇතුළත් කරන්න පුළුවන් නම් සහ නැත්නම් අර ඔබතුමාලා අපි සාකච්ඡා කරා වගේ යම්කිසි විදියකට මේ වෙන යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් ඒ තාම හොඳයි. මොකද කෘෂිකාර්මාන්තය මත 100%ට 14ක බද්දක් ගහලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි ලංකාවේ කෘෂිකර්මය වර්ධනය කරන්න ඕන වෙලාවක ඒකට 100%ට 14ක බද්දක් ගන්නවා කියන්නේ ඒක විශාල අර්බුදයක් බවට පත් වෙනවා. ඒ නිසා මම කියන්න කැමති ගෞරවයෙන් මේක 10% දක්වාවත් අඩු කරන්න. අඩු කරොත් තමයි අපිට කෘෂිකර්මයේ පිළිබඳව අලුත් එන ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකින්ට කෘෂිකර්මය නංවාලීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන් වෙලා වෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති අනෙක් කාරණය තමයි දැන් ඔබතුමාලා විශාල වැඩ කොටසක් කරගෙන යනවා රැමිස් කියලා වැඩපිළිවෙලක්.
ඔන්රබල් මිනිස්ටර් ප්ලීස් වයින්ඩ්
එක විනාඩියක්. කෝටි 900ක විතර ව්‍යාපෘතියක් මේ වැඩපිළිවෙල. මේ කෝටි 900ක විතර ව්‍යාපෘතියක් සකස් කරලා දැන් ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට මේ බදු පනත ගෙනීම තුළ අර සමස්ත ක්‍රියාවලියම විනාශ වෙන්න පුළුවන්. මම දන්නවා අපේ අශුමාර සිංහ මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ කමිටුවේ ඉඳලා ඒ ආයතන ප්‍රමාණය 33 දක්වා වැඩි කරන්න කියලා උපදෙස් දීලා තිනවා. මම හිතන්නේ එතකොට ආයතන 33කින් කිසිම ප්‍රශ්නයක් නැතුව බදු අය කර ගැනීම සඳහා වන මූලික පරමාර්ථ ටික ඉස්සර කරගන්න පුළුවන්. ඒ නිසා එය ක්‍රියාත්මක වෙන තුරු මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ පනත අද අපි සම්මත කරත් මෙය 2019 අප්‍රේල් මාසෙ විතර ඉඳලා මේක පටන් ගන්න ක්‍රියාත්මක කරන්න නැත්තම් වෙන්නේ මේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ සිස්ටම් එක හදාගන්න බැරුව විශාල අර්බුදයක් වෙනවා. අපි බලාපොරොත්තු වෙන බදු ආදායම ලබා ගන්න බැරුව බදු ආදායමේ කඩාවැටීමකට ලක් වුණොත් ඒ ඔබතුමාටත් හොඳ නැහැ, මුදල් අමාත්‍යාංශයටත් හොඳ නැහැ, අපි සියලු දෙනාටම විශාල අර්බුදයකට ලක් වෙන්න වෙනවා. ඒ නිසා අද අපි මේක සම්මත කරලා 2019 අප්‍රේල් මාසයේ වෙනකොට මේ ක්‍රියාදාමයේ ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවට වැඩපිළිවෙල සකස් කරලා දුන්නොත් මම හිතන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න කැමති කරු කාර්යසභා සභාපතිතුමනි මේ ක්‍රියාදාම ඉතාම හොඳයි. ලංකාවේ පළවෙනි වතාවට අපි හැම කෙනෙක්ම බද්දක් අඩුම දරමේ ආදායම් බදු ෆයිල්ලයක් හදන්න වැඩපිල්ලක් සකස් කරන්න කරු ඇමතුමනි. මොකද හේතුව එය බදු ගෙවීම සඳහා වන ප්‍රවේශයක් බවට පත් වෙනවා. මේකෙන් මේකට බය වෙන්න දෙයක් නැහැ. හැම කෙනෙක්ම ආදායම් බදු ෆයිල්ලයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් එහි විශාල ගෞරවයක් තියෙන එක පැත්තකින්. මොකද මමත් ආදායම් බදු ගෙවන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අනික් කාර්යයක විනාඩියක් ඔබතුමයි මම ඉල්ලනවා. ඒ වගේම ඔබතුමයි ඉල්ලන්න කැමති කරු ඇමතුමනි, මේ බදු ගෙවන අය, නිවැරදි බදු ගෙවන අය, ඒ වගේම බදු විශාල ප්‍රමාණයක් රටට ගෙවන අය, අපි මේ රටට විශාල සේවයක් කරන අය වෙනුවෙන් කරුණා කරලා යම් කිසි වැඩපිල්ලක් සකස් කරලා උන්ට යම් සහනකාරී අවස්ථාවක් අඩුම තරමේ බැංකුවට ගියාම යම් සහනයක්, නැත්නම් වෙනත් ස්ථානයකට ගියාම යම් සහනයක්, ඔවුන්ට යම් ප්‍රයොරිටි එකක් නැත්නම් ප්‍රමුඛතාවයක් දෙන වැඩපිල්ලක් සකස් කරන්න කියලා ඉල්ලමින් ඔබතුමා මේ ක්‍රියාමාර්ගය සඳහා කරපු කැපවීම මහන්සිය පිළිබඳ මගේ හදවතින්ම ස්තුතිවන්තයි. මගේ වචන ස්වල්පය අවසන් කර
ගරු දයාසිරි ජයසේකර ඇමතුමා මතු කරපු කරුණු බරපතල කරුණු හැටියට ඔබතුමා මතු කරපු බොහෝ දේවල් අපි සංශෝධන හැටියට ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඒකට සහය දෙනවා නම් ඔබතුමා ඒ සංශෝධන වලට මම දැන් ඔබතුමාලගේ මේක සම්මත කරන්න පුළුවන් ඒ විදියට. නැත්නම් ඔය ඔක්කොම හොඳයි හොඳයි කියලා සම්මත කරා වැඩක්
නැහැ. සාල්ස නිර්මලනාද
බදු ගෙවන බීතිකාව නැති කරගන්න. මොකද හැම කෙනෙක්ම පොඩ්ඩක් හරි ගෙවන්න පුරුදු වෙමු. තව එකක් නිවැරදි කරන මේ පෙරහැරවල වලට එහෙම බදු ගහනවායි කියන කතාව සම්පූර්ණයෙන්ම බොරු. ඒක මම පැහැදිලිවම කියනවා, එහෙම එකක් නැහැ.
සාල් සිනමල්නාද.
நன்றி குழுக்களின் தவிசாளர் அவர்களே. இன்று இந்த நாட்டிற்குரிய வருமானங்களை அதிகரிக்கின்ற நோக்கமாக நிதியமைச்சினால் வரி அறவீடு தொடர்பான சட்டங்கள் முன்வைக்கப்பட்டிருக்கிறது. நிதியமைச்சர் முன்வைக்கப்படுகின்ற இந்த நேரத்தில் மற்ற நாடுகளுடன் ஒப்பிட்டு வரியை எவ்வாறு இந்தியா, சிங்கப்பூர் போன்ற நாடுகளில் வரி நேரடி வரியாக மறைமுக வரியாக எவ்வளவு வரி அறவிடப்படுகிறது என்ற விகிதாசாரத்தை முன்வைத்து இலங்கையில் அப்படியான ஒரு வரி முறையை நடைமுறைப்படுத்த வேண்டும் என்று கௌரவ நிதியமைச்சர் அவர்கள் குறிப்பிட்டிருந்தார். கௌரவ நிதியமைச்சர் முன்னே நாள் வெளிநாட்டு அமைச்சராக இருந்திருக்கின்றார். நான் கௌரவ நிதியமைச்சருடைய கவனத்திற்கு ஒரு விடயத்தை கொண்டு வர விரும்புகின்றேன். அயல் நாடுகளுடன் ஒப்பிட்டு இந்த வரி முறையை முன்வைக்கின்ற இந்த சபையில் ஏன் அயல் நாடுகளில் இருக்கின்ற ஆட்சி முறைமையை நீங்கள் முன்வைப்பதற்கு தயங்குகிறீர்கள் என்பதையும் நான் கௌரவ நிதியமைச்சருடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அந்த அயல் நாடுகளில் இருக்கின்ற ஆட்சி முறை என்பது அந்த நாடுகளில் வாழ்கின்ற அனைத்து மக்களையும் சமத்துவமாக கௌரவமாக அவர்கள் தங்களை தாங்களே தங்களுடைய மக்களால் தெரிவு செய்யப்படுகின்ற பிரதிநிதிகள் தங்களுடைய பிரதேசங்களை நிர்வாக ரீதியாகவும் அபிவிருத்தி ரீதியாகவும் கொண்டு செல்லக்கூடிய வகையில் ஆட்சி முறைகள் அமைந்திருக்கின்றது. உதாரணமாக நான் கனடா என்ற நாட்டிலே ஒன்டாரியோ என்ற மாநிலம் மட்டும் பிரெஞ்சு மாநிலமாக இருக்கிறது. மற்ற அனைத்து மாநிலங்களும் ஆங்கில மாநிலங்களாக இருக்கிறது. ஆனால் அந்த கனடா என்ற நாட்டிலே அங்கு ஒரே ஒரு மாநிலம் பிரெஞ்சு மாநிலமாக இருந்தாலும் அந்த நாட்டில் வெளியிடப்படுகின்ற அரச திணைக்கள அறிக்கைகள் எல்லாமே இரண்டு மொழிகளையும் பிரெஞ்சிலையும் ஆங்கிலத்திலும் அமைவதுண்டு. அங்கு எங்கு சென்றாலும் அந்த மொழியில் பேசி மக்கள் தங்களுடைய கர்மங்களை செய்ய முடியும். ஆனால் இங்கு இலங்கையில் இருக்கின்ற சில பிரதேச செயலகங்கள் இரண்டு மொழி மூல பிரதேச செயலகங்களாக இருந்தும் அந்த சிங்கள தமிழ் மொழி இரண்டு மொழி மூல பிரதேசங்களாக பிரதேச செயலகங்களாக இருந்தும் தனியாக ஒரு மொழியில் மட்டும் சகல நிர்வாகங்களும் அமைந்திருக்கிறது. குறிப்பாக கொழும்பு திம்பிரிகசாவ பிரதேச செயலகம் இரண்டு மொழி மூல பிரதேச செயலகமாக இருந்தபோதும் அங்கு தமிழ் மொழியில் பேசி தமிழ் மொழியில் ஒரு படிவத்தை நிரப்பி அந்த மக்கள் தங்களுடைய கர்மங்களை நிறைவேற்ற முடியாமல் இருக்கிறது. குறிப்பாக திம்பிரிகசாவ பிரதேச செயலகத்துக்கு உட்பட்டு 35% தமிழ் மக்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அப்படிப்பட்ட நிலையை கௌரவ நிதியமைச்சருடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அதே நேரத்தில் நேற்று கௌரவ நிதியமைச்சருடைய கவனத்திற்கு நான் குறிப்பிட்டிருந்தேன், 2016 ஜூன் மாதம் அரச தாதியர்களுடைய மேலதிக நேர கொடுப்பனவு தொடர்பாக ஒரு சுற்றுநிறுவம் நிதியமைச்சால் வழங்கப்பட்டிருந்தது. 2016 ஜூன் மாதம் அந்த சுற்றுநிருபம் வந்தபோதும் இன்னும் வடக்கு மாகாணத்தில் எங்களுடைய அரச தாதியர்களுக்குரிய மேலதிக கொடுப்பனவு இன்று வரை அவர்களுக்கு வழங்கப்படவில்லை. அவர்களுக்கு மேலதிக கொடுப்பனவு வழங்கப்படவில்லை. அதற்குரிய அரியசாக கடந்த ஒரு வருடங்கள் சென்ற நிலையில் தற்பொழுது 2017 ஜூன் மாதத்தில் ஜூலை மாதத்திலிருந்து அந்த மேலதிக கொடுப்பனவை மற்ற மாகாணங்கள் வழங்குகின்ற போதும் வடக்கு மாகாணத்தால் அது வழங்க முடியாமல் இருக்கிறது. வடக்கு மாகாணத்தால் அந்த மேலதிக கொடுப்பனவு வழங்க முடியாமல் இருப்பதற்கு கௌரவ நிதியமைச்சருடைய பரிந்துரை எங்களுடைய வடக்கு மாகாணத்தினுடைய பிரதம செயலாளருக்கு இன்னும் சென்று கிடைக்கவில்லை என்பதை கௌரவ நிதியமைச்சருடைய கவனத்திற்கு கொண்டு வருகின்றேன். அவர்களுக்கு 2017 ஜூலை மாதத்துக்கு பிற்பட்ட காலப்பகுதியில் மேலதிக கொடுப்பனவு பணமாக கிட்டத்தட்ட 50 மில்லியன்கள் ரூபாய் வடக்கு மாகாண அரச சாதியர்களுக்கு வழங்க வேண்டியிருக்கிறது. கௌரவ நிதியமைச்சர் அவர்களே, இந்த 50 மில்லியன் ரூபாய்களை வடமாகாணத்திற்கு வழங்கி அரச சாதியர்களுக்குரிய மேலதிக நேர கொடுப்பனவான 2017 ஜூலை மாதம் முதலாவது ஜூலை மாதத்தில் இருந்து கொடுக்க வேண்டிய 50 மில்லியன் ரூபா பணத்தை வடமாகாணத்திற்கு வழங்கும்படி கௌரவ முதலமைச்சர் அவர்களுக்கு தாழ்மையுடன் கேட்டுக்கொள்கின்றேன். இந்த 50 மில்லியன்கள் ரூபாவை தாங்கள் வடமாகாணத்துக்கு முன்மொழிய வேண்டும். அதற்குரிய கொடுப்பனவுகள் அரச சாதியர்களுக்கு வழங்கப்பட வேண்டும் என்றும் நான் இந்த நேரத்தில் கௌரவ நிதியமைச்சருடைய கவனத்திற்கு கொண்டு வருகின்றேன். இந்த வரிகள் விதிக்கப்படுகின்ற போது வர்த்தகர்கள் தங்களுடைய வர்த்தக நடவடிக்கைகளை பாதிக்காதவாறு வரிகள் அமுல்படுத்தப்பட வேண்டும். அதற்கு கௌரவ விளையாட்டுத்துறை அமைச்சர் தயாசிரி ஜெயசேகர் அவர்கள் அவருடைய கருத்தை முன்வைத்திருந்தார். புதிய வர்த்தகர்கள் புதிதாக தங்களுடைய வியாபாரங்களை செய்ய முன்வர வேண்டும். தற்பொழுது வியாபாரம் செய்கின்ற வர்த்தகர்கள் தங்களுடைய வர்த்தக நடவடிக்கைகளை இந்த வரியின் மூலம் பாதிக்காமல் தொடர்ந்து தங்களுடைய வியாபாரங்களை செய்ய வேண்டும். பொதுவாக சாதாரண வர்த்தகர்களுக்குத்தான் இந்த இறைவரி திணைக்களம் தங்களுடைய முழுமையான சட்டத்தை நடைமுறைப்படுத்துகிறது. குறிப்பாக இந்த கடந்த அரசாங்கத்திலும் சரி, தற்பொழுது இருக்கின்ற அரசாங்கத்திலும் சரி, அமைச்சர்களாக இருக்கின்ற குறிப்பிடத்தக்கவர்கள் தாங்கள் வைத்திருக்கின்ற கருப்பு பணத்தை, அதாவது இந்த அரசு அமைச்சின் மூலம் லஞ்சமாக அல்லது ஒரு வேறு வேலை செயல்திட்டத்தை நடைமுறைப்படுத்துவதாக பதிவுகள் செய்து அதற்குரிய பணத்தை எடுத்து, அந்த பணத்தை தற்பொழுது என்ன செய்வதென்று தெரியாமல் சொத்துக்களை வாங்குகின்ற முயற்சியில் ஈடுபடுகிறார்கள். அப்படிப்பட்ட தப்பான வழியில் மக்களுடைய வியர்வையாக, வர்த்தகர்களுடைய வியர்வையாக சிந்திய அந்த வரிப்பணத்தை குறிப்பிட்ட சில அமைச்சர்கள் இன்றும் தங்களுடைய சாமர்த்தியத்தால் தங்களுடைய வருமானங்களை பெருக்கி அந்த வருமானங்களின் மூலம் புதிய சொத்துக்களை கொள்வனவு செய்து கொண்டிருக்கிறார்கள். குறிப்பாக நான் அண்மையில் யாழ்ப்பாணம் நகரத்திற்கு சென்றிருந்தேன். அந்த நகரத்தில் இருக்கின்ற ஒரு வர்த்தகரிடம் கூறியிருந்தார், தற்பொழுது ஒரு அமைச்சர் தன்னுடைய பிரதிநிதிகளை அந்த பிரதேசத்திற்கு அனுப்பியிருக்கின்றார். இங்கு யாழ்ப்பாணத்தில் கடைகள் ஏதாவது விற்க இருந்தால் எவ்வளவு பணமாக இருந்தாலும் தான் அதை செலுத்தி வாங்க தயாராக இருக்கின்றேன் என்றும், ஏதாவது வர்த்தக நிலையங்கள் விற்பனைக்கு இருந்தால் தெரிவிக்கும்படி ஒரு அமைச்சருடைய பிரதிநிதிகள் கடைகடையாக சென்று உங்களுடைய வியாபார நிலையம் விற்பதாக இருந்தால் கூறுங்கள், நாங்கள் வாங்குவதற்கு தயாராக இருக்கின்றோம் என்று கூறுகிறார்கள். உண்மையில் அவர்களிடம் இருக்கின்ற பணம் முறையாக வியர்வை சிந்தி வந்ததல்ல. நாட்டினுடைய வருமானத்தை, பாமர மக்களுக்கு வழங்க வேண்டிய நிவாரணத்தை கொடுப்பதற்காக இந்த அரசாங்கத்தினால் முன்வைக்கப்படுகின்ற வரியின் மூலம் சம்பாதிக்கப்பட்ட பணம்தான் குறிப்பிட்ட ஒரு சில அமைச்சர்களிடம் இருக்கிறது. இறைவனி திணைக்கள அதிகாரிகள் இங்கு இருக்கிறார்கள். நான் அவர்களிடம் பணிவாக கேட்டுக்கொள்வது, குறிப்பாக பல மில்லியன்கள் ரூபா செலவில் புதிதாக, அது அமைச்சர்களாயிருக்கலாம் அல்லது மிகப்பெரிய வர்த்தகர்களாயிருக்கலாம், ஒரு புதிய சொத்து அவர்கள் கொள்வனவு செய்யும் போது முத்திரை வரியை அவர்கள் மிக குறைந்த அளவில் செலுத்தி இந்த அரசாங்கத்திற்கு நட்டத்தை ஏற்படுத்துகிறார்கள். அது சாதாரண மக்களால் முடியாது. ஒரு அரசியல்வாதி அல்லது ஒரு மிக பணபலம் மிக்க ஒரு தொழிலதிபர், அவர்களால் மட்டும்தான் இப்படியான ஒரு நடைமுறையை செய்ய முடியும். ஆகவே இந்த இறைவனை திணைக்கள அதிகாரிகள் புதிதாக பல மில்லியன்கள் ரூபாய் செலவில் புதிய சொத்துக்களை கொள்வனவு செய்கின்றவர்கள் மீது இந்த பணம் எங்கிருந்து வந்தது அல்லது இந்த கொள்வனவு சொத்துக்குரிய சரியான பெறுமதியை அந்த வாங்குகின்றவர் அரசாங்கத்துக்கு செலுத்துகிறாரா, அதற்குரிய முத்திரை வரியை செலுத்துகிறார்களா என்று ஒரு ஆய்வு நடத்த வேண்டும். அப்படி ஆய்வு நடத்தினால் இந்த அரசாங்கத்திற்கு,
கௌரவ உறுப்பினர் அவர்களே,
பல மில்லியன்கள் ரூபாய் பெறுமதியான வருமானங்கள் வந்து சேரும் என்பதையும் கௌரவ நிதியமைச்சருக்கு நான் சொல்லிக்கொள்ள விரும்புகிறேன். இறைவனை திணைக்கள அதிகாரிகளுக்கும் குறிப்பிட விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த வரிகள் அதிகரிக்கப்படுகின்ற போது எங்களுடைய நாட்டில் பாதிக்கப்பட்ட மக்களாக, பல துன்பங்களை அனுபவித்த மக்களாக தமிழ் மக்கள் ஒரு விளக்கப்பட்ட அநீதிக்கு நீதி கிடைக்க வேண்டும், ஒரு கௌரவமாக வாழக்கூடிய அரசியல் தீர்வு கிடைக்க வேண்டும் என்று எங்களுடைய மக்கள் ஏங்கிக் கொண்டு இருக்கின்ற இந்த நேரத்தில் இந்த நாட்டினுடைய ஜனாதிபதி இராணுவத்தை விசாரிப்பதற்கு யாருக்கும் அனுமதி இல்லை என்று கூறி தமிழ் மக்களுடைய நெஞ்சங்களில் ஒரு மிகப்பெரிய வடுவை ஏற்படுத்தியிருக்கின்றார். உண்மையில் குறிப்பிட்ட சில இராணுவ தளபதிகள் குற்றம் இழைத்திருந்தால் அவர்கள் விசாரணைக்கு குற்றம் இழைத்தவர்கள் என்று குற்றம் சாட்டப்பட்டிருந்தால் அவர்கள் விசாரணைக்கு சென்று தாங்கள் குற்றம் அற்றவர்கள் என்று நிரூபிக்க வேண்டுமே ஒழிய குற்றத்திலிருந்து தப்பிப்பதற்காக ஒரு பொய்யான வதந்தியை குறிப்பிடக்கூடாது. குறிப்பாக இந்த நாட்டினுடைய ஜனாதிபதி தெரிவித்த கருத்து ஒட்டுமொத்த தமிழ் மக்களுக்கு ஒரு மிகப்பெரிய ஏமாற்றமாக அமைந்திருக்கிறது. அதே நேரத்தில் நேற்று கௌரவ ஜனாதிபதி அவர்கள் காணாமலாக்கப்பட்ட உறவுகளுடைய பெற்றோர்களை அழைத்து தங்களிடம் நீங்கள் சரணடைந்த நீங்கள் நேரடியாக ஒப்படைக்கப்பட்டவர்களுடைய எந்தவித விவரங்களும் எங்களுடைய தளபதிகளிடம் இல்லை என்று கூறியிருக்கின்றார். அப்படியென்றால் 2009 ஓமந்தை முகாமில் நின்றது இலங்கை இராணுவமா அல்லது பன்னாட்டு இராணுவமா? பன்னாட்டு இராணுவம் நின்றால் பன்னாட்டு இராணுவ தளபதிகளிடம் அழைத்து அந்த பெயர் விவரங்களை இந்த நாட்டினுடைய அதிபர் கேட்க வேண்டும். நேரடியாக ஒப்படைக்கப்பட்டவர்கள் இருக்கிறார்கள், கண் முன்னே ஒப்படைக்கப்பட்ட பின்பு சென்று பார்த்தவர்கள் இருக்கிறார்கள்.
இப்படியான
சூழ்நிலையில் இந்த நாட்டினுடைய அதிபர் கூறுகின்ற கருத்து மிகவும் வேதனைக்குரிய விடயம். இந்த நாட்டினுடைய அதிபர் ஒரு இனத்துக்கு மாத்திரம் அதிபர் அல்ல, இந்த நாட்டில் வாழ்கின்ற பல்துறை இனங்களுக்கு குறிப்பாக 3 இன மக்களுக்கு அதிபராக இருக்கின்றவர். 3 மக்களுடைய மனநிலையை புரிந்து அவர்களுடைய பாதிக்கப்பட்ட மக்களுக்கு உரிய உரிமையை கிடைக்க ஆவணை செய்யுமாறு அவருடைய கருத்துக்களை தெளிவுபடுத்துமாறும் இந்த சபையில் நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
ஒன்றபெல்ல கபீர் காசி.
மூலாசனையுடைய மாந்தித்துமணி பிரதமேன்ம முதல் அமாத்திய கரு மங்கள சமரவீர அமத்துமாட்டாய் நியோஜ ராஜ் அமாத்திய இரான் விக்ரமரத்னம் அத்துமாட்டாய் மகே ஸ்தூத்திய பிரகாசகரானோனே போகம நம்யசீலிவ மேராட்டே ஜனதாவ ஏவாகேம மந்திவரு அமதிவரு விபாக்ஷய கேனலாத யோஜனாவால் வலட்ட அஹுங்காந்தில அதால சான்சோதன இதிரிபாத் கரான்னட்ட கமத்த பலகிரிம சந்தா ஸ்ரீலங்காவே பது ஆய கிரீம ரஜ காலே சிட்ட பாத்வன ரத தயாக்கியனக விசேஷன்ம மே சபாவே கியான கமதி போகோ தொரத்துரு திஹா பலுவாம ராபர்ட் நோக்ஸ் லியப்பு வார்த்தாவாக் வன லங்காவே ஐதிஹாசிக சம்பந்ததா நத்தங் ஹிஸ்டாரிக்கல் ரிலேஷன்ஸ் ஆஃப் ஸ்ரீலங்கா கியன எம வார்த்தாவேதி போகோ தொரத்துரு தியனோ மே பது ஆய கிரிமே கிரமவேதிய கேன 1893 நெகனஹிர பலாத் திசாபதி வார்த்தாவ பலுவாமத் ஏகே அத்துலேத் விவித ஷிலா ஷீலா லேக்கனவல சந்தான் வேணுவா பது ஆயக்கிரியும் பிலிபாந்தவ எம தொரத்துரு அணுவ இந்தியாவே சிட்ட ஆர்யான் லங்காவட பெமினி காலே பவாம ராட்டத்துல ஆனாயன அப்பநாயன பாத்த கியன தே அயக்கிரிமட்ட கட்டயுத்து கரல தியன பவ சாக்ஷித் தியனவா ஏகன கதாகரன கூட அனுராதபுர யுகேதி பது ஆயக்கிரியும் சந்தா மகப்பட்டு லத்தா கியன நாம் நிலதாரியக் ஏ அனுராதபுர யுகேதி விசேஷன்ம மே மகப்பட்டு லத்தா கியன நிலதாரியா ஹம்பாந்தோட கொடவாயே சிட்ட கட்டயுத்து கரா கியனக சந்தான் வெலா தியனவா தி மட மதாக்குவேனா மே மகப்பட்டு லத்தா கியன நிலதாரியா 2005 சிட்ட 2015 ஏ ஆண்டு காலேத் நவத பண ஆவாது கியல மட நிகான் சீபாத் வேணா மொக்கது ஏ காலேதி கட்டயுத்து காரப்பு ஆகாரியதியா பலன கொட்ட தி மகப்பட்டு லத்தா ஏ அனுராதபுர யுகே ஹிட்டியா வகேம 2015 ஆண்டு காலேத் மகப்பட்டு லத்தா மேராட்டே கிரியாத்மக உண பவ இத்தாம பெஹதிலி கியனக கியான புலுவாங் ஐ திங் ஏ காலே கத்தம
මහමගදි පොඩි දරුවන් උදුරාගෙන ඒවාගේම උඩ දමා තමා ඉඹපු ජාතියේ දරුවන්ගේ අපච්චිගේ අයවැයෙන් තමයි කුඩා දරුවන්ගේ කිරිපිටිවලට එදා බදු අය කරේ. ඒවගේම තමයි ඒ අයවැයවල් වලින්ම තමයි ඒ කාල පරිච්චේදේ බලුකුක්කන්ට ගේන විදේශ රටවල් වලින් කරන බලුකෑමට පවා බදු වලින් ඒවා නිදහස් කරේ. ඉතින් මේ කාල පරිච්ඡේදය ඒකත් එක සසඳලා තමයි අපි මේ අයවැය මේ ආදායම් බදු පනත ගැන කතා කරන්න ඕන ඇත්තේ. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වෙලාවේදී මම හිතනවා නැවත ජනාධිපති හැටියට පත් වුණා නම් අර එදා ඒ දරුවන්ට කළා වගේම අර ඉඹ ඉඹ ගිය ආච්චි අම්මලගේ සිල් රෙදිවලටත් මං හිතන්නේ දැන් වෙනකොට බදු අය කරලා ඇති කියලා මං හිතනවා. ඉතින් මම විශේෂයෙන්ම අපිට මතකයි ලැම්බෝගිනිවලට බදු නිදහස් කරලා අර කුඩා දරුවන්ගේ කිරිපිටිවලට බදු අය කරපු යුගය විශේෂයෙන්ම සිහිපත් වෙනවා. අපි 2015 කාල පරිච්ඡේදයේදී අපේ සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීතුමා කතා කරනකොට අපි විශේෂයෙන්ම කතා කරන දළදේශීය නිෂ්පාදනය ඒ ප්‍රතිශතයක් හැටියට බදු අය කිරීමේ ප්‍රවණතාවයක් ඇතිවෙන්න ඕනේ. රටක ඒ රටේ සාමාන්‍ය ඉලක්ක වලින් රාජ්‍ය ආදායම් වැඩි කෙරුවේ නැත්තම් අර දුප්පත්කමෙන් පෙළෙන දවසකට ඩොලර් දෙකෙන් ජීවත් වෙන අයට අපිට උදව් කරන්න ක්‍රමවේදයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කිරීම ඉතා වැදගත්. ඒ කාල පරිච්ඡේදයේදී 1994% ප්‍රතිශතයක් වූ ඒ බදු අය කිරීම රාජ්‍ය ආදායම 11%ට කඩා වැටුණා. ඒ හේතුව මම හිතන්නේ ගජමිතුරන්ට කොන්ත්‍රාත්කාරයන්ට ජාවාරම්කරුවන්ට ඒ කාල පරිච්ඡේදය තුළ බදු සහන දුන්නා, විවිධ බදු සහන දුන්නා. පවතින බදු ක්‍රමය අවිධිමත් නිසා තමයි අපි මං හිතන්නේ මේ අලුත් බදු පනතක් ඉදිරිපත් කරන්නේ. ඒක වෙනස් කරන්න තමයි අපි කල්පනා කරන්නේ. 2006 ඒ 2006 වසරේදී අංක 10 දරන දේශීය ආදායම් පනත, 2000 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත මහින්ද රාජපක්ෂ මහතාමයි මේ පාර්ලිමේන්තු සභාවේ සම්මත කරන්නේ. අද මේ විපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උසාවියට අධිකරණයට ගිහිල්ලා ඒ පනත අභියෝග කරන්න නිදහස තියෙද්දි බන්දුල ගුණවර්ධන මහතා ඒ වගේම වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමා උදය ගමන්පිල්ල වගේ මන්ත්‍රීවරුන්ට එදා ඒ නිදහස ඒ 2006 ගෙන ආපු වැරදි පනතට කතා කරන්න අයිතියක් තිබුණේ නැහැ. එහෙම වුණා නම් අද වෙනකොට එයාලත් අර අතුරුදහන් ලයිස්තුවේම තමයි එයාලගේ නමුත් තියෙන්නේ. මන්ත්‍රීවරු වුණත් එදා මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආපු පනතේ තිබුණු සමහර වගන්ති සාමාන්‍ය ජනතාවට ලොකු බලපෑමක් වුණත් එකම මන්ත්‍රීවරයෙකුට කතා කරන්න අයිතියක් තිබුණේ නැහැ. මට පුදුමයි හිතුණා මහින්ද රාජපක්ෂ මහතා ඉංග්‍රීසි පත්‍රයේ ලිපියක් පළ කරලා තියෙනවා. එතුමා ඒකේ කියනවා ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නම් මේ ගෙන ආපු බදු පනතට විරුද්ධව ඡන්දෙ දෙන්න කියලා. මම මහින්ද රාජපක්ෂ මහතාගෙන් අහනවා ඔබතුමා එදා ගෙන ආපු 2006 පනතේ ඔබට ඒ පනතට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂිය අනුව ඡන්දය දීලා තිබ්බනම් මොකද්ද කරන්නේ? අතුරුදාන් වූ ලයිස්තුවේ තමයි එයාලා ඔක්කොමලා එදාට ඉන්නේ. ඒක තමයි යථාර්ථය. එනිසා මම කියන්න කැමති අපි ඈ නෑ ඉතින් විපක්ෂය අපි කෙලින් හිටියේ අපි බය වුණේ නෑ. අපි අතුරුදාන් වුණත් අපි ඇත්ත කතා කරා. අතුරුදාන් වෙන්න බය වුණේ නෑ. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අපි අපේ යුතුකම් ටික කරා. ඔබතුමන්ලා ඒ වෙලාවේදී අමතිගම් තියාගෙන ෂේප් න්‍යායේ හිටියා. ඉතින් මම කියන්න කැමති 2009 වසරේදී රාජපක්ෂ රෙජීමය යටතේ එදා ජාතිය ගොඩනැගීමේ බද්ද 100% අය කරන තත්ත්වයක්කින් හඳුන්වා දුන්නා. නමුත් 2009 ඒ ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙනල්ලා මාස 3ක් ඇතුළ 103 දක්වා වැඩි කරා. මාස 3ක් ඇතුළ 103 දක්වා ජාතිය ගොඩනැගීමේ බද්ද වැඩි කරා. ඊන් පස්සේ රටේ සිටින සාමාන්‍ය ජනතාවට බර ඇති කරන අතර ගජමිතුරන් සතුටු කරන්න ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා හැටියට මොකද්ද කරන්නේ? ආර්ථික සේවා ගාස්තුව බදු නිදහස් සීමාව ඒ ආර්ථික සේවා ගාස්තුව රුපියල් කෝටි 3 දක්වා වැඩි කරනවා අර පොහොසත් ඉහළ පැලැන්ති අයට බදු සහන ලබා දීමට. මේක තමයි ඒ කාල පරිච්ඡේදයේදී එතුමා කරන්නේ. මම ඒ නිසා කියන්න කැමති ඒ පනතේ දැන් පෞගිය කාලයේ සිදුවේ තත්ත්වය මත ගරු මන්ත්‍රීතුමනි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවලට අනුව දෙදස් නමේ ඩිසැම්බර් තිස්සෙක්වැනි දිනට සමස්ථ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ විසිනමදස් එකසිය එකක්. එය දෙදස් 14 ඩිසැම්බර් මාසේ තිස්සෙක් වන විට සමස්ථ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 559,000 360කට නැත්තන් 123කින් පමණ අඩු වී තියෙනවා. මෙන්න මහින්ද රාජපක්ෂලාගේ සංවර්ධනය. නමුත් 2015 වසරේදී නැවත එය 621,989 නැත්තන් 112කින් පමණ අපට වැඩි කරන්න හැකි වුණා. ඒ වගේම එමෙන්ම ඒ රාජපක්ෂ පාලනය තුළ පුද්ගලික ආදායම් බදු ගොනු සංඛ්‍යාව 210,399 සිට 148,720 දක්වා 129කින් අඩු වෙලා තියෙනවා. ආදායම් බෙදී යාමේ විෂමතාවය බලපෑම නිසා මේක දිගටම සිදු වුණා. 2014 වන විට 2009ට සාපේක්ෂව ඒ වගේම යටතේ ආදායම් බදු ගෙවන සේවා නියුක්තියන්ගේ සංඛ්‍යාව 475,340 සිට 354,758 දක්වා 125කින් පමණ අඩු වෙලා තියෙනවා. එනිසා රටේ සැබෑ සංවර්ධනයක් තිබුණා නම් රටේ ආදායම නිසි ලෙස බෙදී ගියේ නම් මෙහෙම වෙන්න විදිහක් නැහැ. මං එනිසා කියන්න කැමති අපි නැවත එය 2015 වසරේදී 426,496 දක්වා 120කින් පමණ අපි වර්ධනය කර තියෙනවා. එනිසා අපි මේ රටේ මහිතන්නේ බදු ගෙවීම අපේ ජාතික වගකීමක් වෙනවා. රටකට ජාතික බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එය බදු මූලධර්මවලට අනුකූල වීමද ඒ වගේම වැදගත් බදු ක්‍රමවේදය සරල වීම වගේම ඉහළ ආදායම් ලාභීන්ගෙන් වැඩි බදු අය කිරීමත් සිදුවිය යුතු අතර ආදායම් අඩු පාර්ශ්වයන්ගෙන් අඩු බදු අය කිරීමක් කළ යුතුයි කියන එක මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. අපි සුනිල් හඳුනැති මන්ත්‍රීතුමා ඍජු බදු සහ වක්‍ර බදු ගැන ඒ ඍජු බදු සහ වක්‍ර බදු පරතරය වෙනස් කිරීම සඳහා මං හිතන්නේ අවුරුද්දකින් දෙකකින් එකපාරම කරන්න බෑ. නමුත් අනිවාර්යෙන්ම ඍජු බදු 160 අපි වැඩි කිරීම උපරිමේ 180 දක්වා 140 දක්වා වැඩි කරන්නටයි වක්‍ර බදු 160 දක්වා අඩු කරන්නටයි අපි ඉලක්ක කරගෙන කටයුතු කරනවා කියන එක මං හිතන්නේ මුදල් අමාත්‍යතුමාගේ විශේෂ ඉලක්කයක් වෙනවා. එනිසා මේ රජය අර ඉහළ පැලැන්තිය අයට ඉල බදු නොගෙවන පෞගිය කාල පරිච්ඡේදය තුළ දේශපාලන බලපෑම් මත සුපිරි මන්දිර ගහපු ජාවාරම් කරපු කොන්ත්‍රාක් කරපු ලොකු මිනිස්සුන්ව බදු දැලට එකතු කරන්න මේ රජය බැඳී සිටින බවත් ඒ ප්‍රතිපත්තිය අද අලුත් ආදායම් බදු පනත තුළ ඇතුළත් වෙලා තියෙන බවත් විශේෂයෙන්ම සතුටට විය යුතු කාරණාවක් කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ස්තුතියි.
Thank you very much.